මේ බුදුදහමේ භාවනා කියලා කියන්නේ පටන් ගන්න තැනක් නෙමෙයි. ඇත්තම බොහෝ පින්වතුන් අද කාලේ ආනාපාන සති භාවනාවෙන් බෞද්ධ කටයුතු ආරම්භ කරන්න ප්‍රවණතාවයක් තියෙනවා. නමුත් අපගේ භාගතුන් වහන්සේ භාවනා සම්බන්ධයෙන් දේශනා කරලා තියෙන දේශනා ඉතාම ඕනෑකමින් හදාරා බැලීමේදී අපට පැහැදිලි වෙන කරුණ තමයි දානෙන් සීලෙන් ආදී දේවල් වලින් පටන් අරගෙන මනා හැදෑරීමකින් පසුව තමයි මේ භාවනා කියන කාරණාව පිළිබඳව යම් අවබෝධයක් ලැබෙන්නේ. හොඳයි, අපි ලැබී තියෙන කාලය අනුව හැකිතාක් දුරට මේ මාතෘකාව ඔස්සේ ධර්ම සාකච්ඡාව කරන්න ආරම්භ කරමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සාධු සාධු සාධු. උතුම් වූ භාගතුන් වහන්සේ දේශනා කර පරිදි යම් කෙනෙකුට තමන්ගේ දුක්ඛ දෝමනස්යන්ගෙන් මිදෙන්න අවශ්‍ය නම්, ශෝක පරිදේවයන්ගෙන් මිදෙන්න අවශ්‍ය නම් කළ යුතු විශේෂ භාවනා විදිහක් භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි සතර සතිපට්ඨානය. නමුත් මේ කාරණාව සාර්ථක වෙන්නේ නැහැ සාමාන්‍ය කෙනෙක් විදර්ශනාව ඉගෙනගෙන ඒ විදර්ශනාව කරන්න පුහුණුනා කියලා හිත දියුණු වෙනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. ඒ කාරණාව ඉතා විශේෂයි. මොකද දැන් ලෝකේ අපි දන්නවා නොයෙක් රටවල්වල නොයෙක් නිර්මාණ කරනවා, බුද්ධිමතුන් ඉන්නවා. එතකොට අපි අහලවත් දැකලවත් නැති දේවල් නිර්මාණය කරනවා පේන්න තියෙනවා. එහෙනම් ඇයි පින්වතුනි රහතන් වහන්සේලා බිහි වෙන්නේ නැත්තේ? මේ තරම් බුද්ධිමතුන් ඉන්නවා නම් ලෝකේ, පොතකින් හරි මේ භාවනා ක්‍රම හොයාගන්න පුළුවන් නම් ඒ පිරිසට, එහෙම නැත්නම් තනියෙන් හරි තමන්ට තමන්ගේ සිතේ උපදව ගන්න පුළුවන් නම් ඇයි මාර්ගඵලාවෙන් බිහි වෙන්නේ නැත්තේ සෑම රටකම? භාගතුන් වහන්සේගේ විශේෂ සිංහනාදයක් පින්වතුනි, තිසරණ සරණ නැති පුද්ගලයෙකුට කවදාක්වත් රහත් වීම තබා රහත් වීමෙන් කොටසකටවත් යන්න බෑ, සෝවාන් වෙන්නවත් බෑ, කොටිම්ම කියනවා නම් විදර්ශනා ඥානයකටවත් යන්න බෑ. මේ කාරණාව අතිශයින් විශේෂ වන්නේ අපි හිතන් ඉන්නවා අපි බෞද්ධෝ කියලා. ඉතින් පින්වතුනි විමසන්න ඕන කාලයක් ඇවිල්ලා තියෙන්නේ. අපි බෞද්ධයෝ. එතකොට අපි පොඩි කාලේ ඉඳලා මහලා තියෙන දෙයක් ලෝකේ ඉන්න හොඳම බෞද්ධයෝ අපි. පින්වතුනි බුද්ධාගම කොහෙද තියෙන්නේ? බුද්ධාගම තියෙන්නේ තම තමන්ගේ හිතවලද? බුදුරජාණන් වහන්සේගේ සිතෙහි තමයි බුදුදහම ඉපදුනේ. ඒ මහා බෝධි මණ්ඩලයේදී බුද්ධත්වයේ ලබන අවස්ථාවේදී. ඒ ධර්ම රත්නය භාගතුන් වහන්සේ විසින් විතරයි ප්‍රකාශ කළේ. භාගතුන් වහන්සේ විසින් දෙන ලද මාතෘකාව ඔස්සේ තමයි රහතන් වහන්සේලාත් ධර්ම දේශනා කළේ. තනියම ධර්මයේ උපද්දවන්නේ කිසිම රහතන් වහන්සේ නමකට බෑ. මේ ධර්ම රත්නය කොයිතරම් ගැඹුරුද කියනවනම් රහතන් වහන්සේ නමකටත් මේ ධර්ම රත්නය ගැඹුරින් හදාරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද රහත් වුණාම ලැබෙන ඥානයත් සර්වඥා ඥානය නෙමෙයි. සර්වඥයි කියන්නේ පින්වතුනි රහතන් වහන්සේටවත් හිතාගන්න බැරි තරම් දෙයක්. දැන් යම්කිසි කෙනෙක් භාවනාවක් කළොත් අපි හිතමු භාවනා ක්‍රම දෙකක් තියෙනවා, සමත සහ විදර්ශනා කියලා. ඒ සමත භාවනාවෙන් තමයි අභිඥා ලැබෙන්නේ, ධ්‍යාන ලැබෙන්නේ. අභිඥා කියලා කියන්නේ පරචිත්ත විඥානනය, දිබ්බ චක්කු දිවස, නැත්නම් දිබ්බ සෝත කියන දිව්‍ය කන, එහෙම නැත්නම් ඍද්ධිවිද කියන තමන්ට කැමති දෙයක් මමාපාණ්ඩ හෝ කරලා පෙන්වන්න තියෙන හැකියාව. මේ සියල්ලම ලැබෙන සමත භාවනාවෙන්. ඒ සමත භාවනාවෙන් ලැබෙන ශක්තියින් අනුව තමයි ලෝකයේ අන්‍ය දේවල් දැනගන්නේ. එතකොට ඒ සමත භාවනාවේ ශක්තිය තීරණය කරන්නේ යම් පුද්ගලයෙක් භාවනා කරද්දී කසීන මණ්ඩලය නමින් හඳුන්වන එක්තරා ධර්මතාවයක් තමන් තුළ උපදිනවා. එය එළියක් වගේ දෙයක්. ඒ එළිය පැතිරෙන ප්‍රමාණය තුළ තමයි අභිඥාවන් පවතින්නේ. ඒ කියන්නේ දිවස තියෙනවා නම් ඒ දිවස පවත්නා දුර ප්‍රමාණය තීරණය වෙන්නේ කසීන මණ්ඩලයේ ප්‍රමාණය. එතකොට යම් කෙනෙක් භාවනා කරද්දි සමහර කෙනෙකුට මේ මණ්ඩලය උපදව ගන්න බෑ. කසින මණ්ඩලය උපදව ගන්න බෑ. සමහර කෙනෙක් භාවනා කරද්දි මේවා අඩි ගානක් වැඩෙනවා. සමහර කෙනෙක් හැතැම්ම ගානකට වැඩෙනවා. සමහර කෙනෙක් රටවල් ගානක් වැඩෙනවා. සමහර කෙනෙක් ලෝක ගණනාවක් වැඩෙනවා. සමහර කෙනෙක් සක්වලවල් ගණනාවක් වැඩෙනවා. නමුත් පින්වතුනි කොයිතරම් වැඩුවත් සක්වලවල් 1000කට ලක්ෂයකට එහා වැඩෙන්න බෑ. නමුත් මේ විශ්වය කියන කාරණය නැත්නම් විශ්වය කියන ධර්මතාවය කොයිතරම් විශාලද කියලා භාගතුන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා. එක සක්වලක එක මනුස්ස ලෝකයයි තියෙන්නේ. ඒ සක්වලකට එක සූර්යෙක් එක චන්ද්‍රයෙක් තියෙනවා කියලා විශේෂයෙන් සඳහන් කරනවා. අපි ඉගෙන ගන්න කාලේ අපිට බටහිර විද්‍යාවෙන් ඉගැන්වුවේ සූර්යා එක තැන නැවතිලා තියෙනවා, අනික් ග්‍රහලෝක ඒ වටා කැරකෙනවා කියලා. නමුත් පින්වතුනි භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ සූර්යා සෞරග්‍රහ මණ්ඩලය සමගම ගමන් කරන දුර ප්‍රමාණය පවා. නමුත් අපිට පසු කලක 2000 කිට්ටු වෙනකොට දැනගන්න ලැබුණා බටහිර විද්‍යාවට වැරදිලා. දැන් සූර්යා ගමන් කරනවා සෞරග්‍රහ මණ්ඩලය සමග. දැන් නම් ඉතින් අන්තර්ජාලයේ හොයලා බැලුවොත් එම සූර්යාගේ වේගය කොපමණද කියලා නොයෙක් තක්සේරු කිරීම දැනගන්න පුළුවන්. දැන් සූර්යා නැවතිලා තියෙනවා කියලා තවදුරටත් කවුරුත් කියන්නේ නැහැ. නමුත් පින්වත්නි අපේ ග්‍රන්ථවල අවුරුදු 2000 ගානක සිටම මේ කාරණාව සඳහන් වෙලා තිබුණා. දැන් අපිට ඉගෙන ගන්න කාලේ අපිට ඉගෙනුවේ නැහැ මේ ආහස්‍යානා හැදුවේ කවුද කියලා. අපිට ඉගෙනුවේ රයිත් සහෝදරයෝ ඉස්සලාම හැදුවා කියලා. නමුත් පින්වත්නි ධම්මපදය අරන් බලන්න අත්ත වර්ගයේ බෝධිරාජ කුමාර වස්තුවේ ආහස්‍යානාවක් හදනවා එක තැන අහසට ඔසවන්න පුළුවන් එක ඉංජිනේරුවෙක්. ඒ මාර්ගයෙන් තමයි ඒ ඉංජිනේරුව එතනින් පැනලා යන්නේ. ඉතින් පින්වත්නි මේ කාරණා බැලුවාම දැන් තමයි අපේ බටහිර විද්‍යාව දියුණු වෙලා තියෙන්නේ පැරණන්ගේ දියුණුව දැනගන්නවත් කියලා කියන්නයි තියෙන්නේ. ඒ කියන්නේ අපි හිතන් හිටිය කාලේ අපි ඉගෙන ගත්ත කාලේ තිබුණ தත්ත්වය නෙමෙයි දැන් තියෙන්නේ පැරණි දේවල් පිළිබඳව. අද කාලේ නම් අපි පැරණි දේවල් මෙහෙනම් ඒ තරම්ම ගණන් ගන්නේ නැහැ. නමුත් එංගලන්තය ඇමරිකාව වගේ රටවල්වල අපේ පැරණි ග්‍රන්ථ අරන් ගිහිල්ලා පරිවර්තනය කර කර අත්හදා බැලීම් කරනවා. ඒවා ඉතින් අපිට හදලා යවන්නේ ඒගොල්ලන්ගේ නමින්. අපේ නම් වලින් දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපට කාලය ඇවිල්ලා තියෙනවා මේ කරුණු හරියට විශ්ලේෂණය කරලා අපගේ විමසුම් නුවණින් දැනගන්න. භාගතුන් වහන්සේ දේශනා කරන පරිදි එක සක්වලකට මනුස්ස ලෝකයකුත් දිව්‍යලෝක හයකුත් ඊට අමතරව ඊට උඩින් තියෙන බ්‍රහ්මතල 16කුත් රූප නැති බ්‍රහ්මතල 4කුත් කියන ලෝක ගණනාවක් අයිති වෙනවා. මේ තියෙන්නේ සක්වලක රූප සටහනක්. මේ තියෙන මනුස්ස ලෝකය. මනුස්ස ලෝකයට යටින් නිරය මට්ටම් අපි අපාය කියලා හඳුන්වන නිරය මට්ටම් 8ක් තියෙනවා. ඒවැය තියෙන ආවුස තමයි මේ අපේ අවුරුදු වලින් තියෙන්නේ. ගියාම ඉක්මනට එන්න හම්බෙන්නේ නැහැ පින්වත්නි. ඒ හින්දා බය වෙන්න ඕන කාරණාවක් තියෙනවා. ඊට අමතරව මේ මනුස්ස ලෝකෙට උඩින් මේ දිව්‍ය ලෝක 6ක් තියෙනවා. එතකොට මේ තියෙන්නේ ඒ දිව්‍ය ලෝක 6ේ නම් සහ ආවුස. මේ තියෙන්නේ ඊට උඩින් තියෙන බ්‍රහ්මතල. මේ තියෙන බ්‍රහ්මතල වල ඉන්නේ සාමාන්‍ය බ්‍රහ්මයෝ නෙමෙයි. රහතන් වහන්සේලා සහ අනාගාමී වහන්සේලා විතරයි. ඒ නිසා සුද්ධාවාස කියලා කියන්නේ. උඩ තියෙන හතරේ අරූපතල කියලා කියන්නේ කිසිම දෙයක් අපිට දකින්න නැහැ. ඊටාම සියුම් ආකාරයකින් තියෙන්නේ. මෙන්න මේ එක සක්වලකට එක සූර්යයෙක් අයිති කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒ සූත්‍ර හදාරන්න කාල වේලාවක් නැති නිසා මම කෙටියෙන් කියන්නේ. නැත්තම් මේ සම්පූර්ණ ත්‍රිපිටකයම අට කතාවම ටීකාවම මේ යන්ත්‍රේ තියෙනවා. ඕන තැනකින් අහන ඕන දෙයක් පෙන්වන්න පුළුවන්. ඉතින් පින්වත්නි මම කියන්න හැදුවේ මේ භාගතුන් වහන්සේ දේශනා කරන ධර්මය කොයිතරම් ගැඹුරු ධර්මයක්ද පැතිරුණු ධර්මයක්ද කියලා කියනවනම් මේ සක්වල සමග මේ සූර්යා ගමන් කරන ප්‍රදේශය කියනවා ඒ ප්‍රදේශය තුල සෞර ග්‍රහ මණ්ඩල 1000ක් තියෙනවා වුමෙන් කියලා සහස්‍රී ලෝක ධාතුව කියලා කියන්නේ අපි දන්න බටහිර විද්‍යාත්මක කරුණු තියනවා නම් යන්තම් හෝ ගලපලා එහෙම ගලපන්න හරි අමාරුයි මොකද දැනුම් මට්ටම් දෙකක් නිසා. නමුත් මේ මිල්කි වේ නැත්නම් මිල්කි වේ කියන නම පින්වත්නි බටහිරටයි ති නෑ කිරිමුහුද කියලා අපි පොඩි කාලේ ඉගෙන ගත්තේ ඒ පැරණි පැරණන්ගේ නම කිරිමුහුද කියන කාරණාව. කිරිමුහුද කියලා කියන්නේ මුහුදක් නෙමෙයි විශ්ව කොටසක් එක ගැලැක්සියක් කියලා කියන්න පුළුවන්. මොකද්ද සහස්‍රී ලෝක ධාතුව කියලා බුදුදහම කියන්නේ. ඒ කියන්නේ මනුස්ස ලෝකම 1000ක් තියෙනවා. දිව්‍ය ලෝක 6000ක් තියෙනවා. සෞර ග්‍රහ මණ්ඩල 1000ක් තියෙනවා. මේ කාරණාව විශේෂ වෙන්නේ මේ විශ්වයේ ඒ මේ සහස්‍රී ලෝක ධාතුන් වෙනව පේන නිසා. එතකොට භාගතුන් වහන්සේ අනදෙන ප්‍රදේශය කොයිතරම්ද කියනවනම් මේ 1000 ප්‍රමාණයව 1000ක් ගත්තාම මිලියනයක් එන්නේ. ඒ මිලියනේ විශ්ව කොටස් මිලියනයක්. ඒ කියන්නේ ට්‍රිලියනයක්. 1.6ක්. 1.12ක්. ඒ කියන්නේ මිලියනේ 0.6ක් තියෙනවා. මිලියනේ මිලියනකින් වැඩි කරාම 1.12ක් වෙනවා. ට්‍රිලියනයක් වෙනවා. ඒකට අපේ පැරණි ගණන් ක්‍රම වලින් කියන්නේ කෝටි ලක්ෂය කියලා. මොකද කෝටියට 0.7යි ලක්ෂයට 0.5යි. 1.12 කියලා කියන්නේ. මේ කෝටි ලක්ෂයක් සක්වල තමයි අපේ භාගතුන් වහන්සේගේ අනදෙන ප්‍රදේශය වෙන්නේ. නමුත් සර්වඥතා ඥාණයට හසු වෙන ප්‍රදේශය කෝටි ලක්ෂ නෙමෙයි. සර්වඥතා ඥාණය කියලා කියන්නේ මුළු මහත් විශ්වයම. ඒකේ ප්‍රමාණයක් කියන්නේ නැහැ. ප්‍රමාණය දැනගන්න උදාහරණයක් කියනවා. මේ කෝටි ලක්ෂයක් සක්වලකටම අබෑට පුරවලා එක දිශාවකට ගමන් කරොත් සක්වලකට අබෑටේ ගානේ දාගෙන අබෑට ටික ඉවරනවා කියලා කියනවා. ඒ වගේ සෑම දිශාවකටම විශ්වය තියෙනවා කියලා කියනවා අපි. ඉතින් භාගතුන් වහන්සේගේ කසීන මණ්ඩලය කියන්නේ පින්වතුනි මේ මුළු විශ්වයම. ඒක රහතන් වහන්සේ තමකට තබා බ්‍රහ්මයෙකුටවත් අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමකටවත් අඩු ගානේ හිතන්නවත් බැරි කාරණාවක්. එතකොට පින්වත්නි අපිට මේ ධර්ම සාකච්ඡා කරනවා කියලා කරන්න කියලා තියෙන්නේ භාගතුන් වහන්සේගේ ධර්මය අනුන්ට දේශනා කිරීමයි. තමන්ගේ පෞද්ගලික භාවනා අත්දැකීම අනුන්ට ප්‍රකාශ කිරීම නෙමෙයි. අද කාලේ මේ ලංකාවේ බොහෝ සෙයින් වරද්දගෙන තියෙන කාරණාවක් පින්වත්නි. මොකද අපි රහත් උනත් පුද්ගලෙක් රහත් උනත් යන්න පුළුවන් සීමාව ඉතාම අල්පයි භාගතුන් වහන්සේගේ ශක්තියත් එක්ක බැලුවාම. ඒතර භාගතුන් වහන්සේගේ අවබෝධ මට්ටමෙන් භාගතුන් වහන්සේගේ ව්‍යාකරණ ඥාණයෙන් දේශනා කරපු දේශනාව තව කෙනෙකුට ලං කරන්නවත් බැහැ පින්වත්නි. කොටිම කියනවා නම් ලංකාවට බුදුදහම ගේන්න මුල් වූ මහා ප්‍රඥාවන්තයා මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ මහාන වෙනකොටම සිව්පිලිසි ව්‍යාපත් අරහත්ත්වයට පත් වෙනවා කියලා කියන්නේ රහතන් වහන්සේලාගේ මහරහත් භාවය කියන විශ්වස් මට්ටමකට පත් වෙන්නේ. ඒ කියන්නේ සමත භාවනාවෙත් කෙලවරකට ගිහිල්ලා විදර්ශනා භාවනාවෙත් කෙලවරකට ගිහිල්ලා ඊට අමතරව ලෝකයේ තියෙන සියලුම ව්‍යවහාරික භාෂා පිළිබඳ ව්‍යාකරණ ඥාන සහිත විශේෂ ප්‍රඥාවල් සහිතව අරහත්ත්වයටපත් වෙන. ඒක කියන්නේ මහා රහත් භාවය කියලා. හැම රහතන් වහන්සේ නමක්ම මහා රහතන් වහන්සේ නමක් නෙමෙයි. සිව්පිලිසිඹියා තියෙනවා නම් අෂ්ඨ සමාපatti තියෙනවා නම් ෂඩ් අවිඤ්ඤා තියෙනවා නම් ත්‍රිවිද්‍යා තියෙනවා නම් ඒ බල තියෙන රහතන් වහන්සේ තමයි මහා රහතන් වහන්සේ කියලා කියන්නේ. එතකොට මේ ධර්ම රත්නේ ගැඹුර පෙන්වන්න මේ උදාහරණي ගත්තේ මොකක්ද? මිහිඳු මහ රහතන් වහන්සේ මහ රහත් භාවයට පත් වෙලා ඉන්පසු අවුරුදු 3ක් ත්‍රිපිටක කටකතා ඉගෙනගෙන තමයි ලංකාවට ධර්ම ප්‍රචාර කටයුතු සඳහා පැමිණේ. එතකොට හිතාගන්න පින්වත්නි, මහ රහතන් වහන්සේ කියනකොට ඉහළින් තියෙන ධර්ම රත්නය කොයිතරම් ගැඹුරු කාරණාවක්ද කියලා. අද වෙලා තියෙන පින්වත්නි, අපි පොඩි කාලේ ඉඳලම ලෝකේ ඉන්න හොඳ බෞද්ධ හැටියට අපිව නම් කරගත්තා. නමුත් අපිට ත්‍රිපිටක කටකතා පිළිබඳ දැනුමක් ඇත්තෙම නැහැ කියන්න පුළුවන්. කොටිම කියනවා නම් විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය පැත්තකින් තියලා අපි කිව්වොත් එම දහම් පාසල් අධ්‍යාපන ක්‍රමය, පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය, විශ්වවිද්‍යාලයේ PhD එක දක්වා කරපු පුද්ගලයෙකුටත් මේ එකම ග්‍රන්ථයක්වත් මුල ඉඳලා අගට කියවන්නේ නැතුව PhD ගන්න පුළුවන් පින්වතුනි. ත්‍රිපිටක පොත් 57ක් තියෙනවා, අටකතා පොත් ඒ ආසන්නයෙන් තියෙනවා, ටීකා පොත් ඒ ආසන්නයෙන් තියෙනවා. නමුත් එකම ග්‍රන්ථයක්වත් මුල ඉඳලකට කියවන්නේ නැතුව පුළුවන් පින්වතුනි PhD ගන්න. එතකොට ඒ තියෙන ආචාර උපාධියේ தත්ත්වය බුදුදහම් පැත්තෙන් කොහොමද කියලා ගන්න පුළුවන්ද? දක්ෂව තමයි PhD ගන්නෙ. නමුත් බුදුදහම් පිළිබඳ දැනුම අල්පයි. නමුත් අපි හිතන් ඉන්නවා අපි හොඳ බෞද්ධයෝ. අපි මෑත කාලේ බැලුවාම ලෝකයට බුද්ධාගම පිළිබඳ කිසිම සේවයක් කරලා නැහැ පින්වත්නි. මහා සේවයක් කරලා නැහැ. මොකද අපි Hindu රටක් හැටියට සැලකෙන ඉන්දියාව මේ චත සංගායනාව කියන මෘදුකාංගය හදලා ත්‍රිපිටකයේ සියලුම ග්‍රන්ථ, අටකතා ටීකා, අපේ පරිවාර ග්‍රන්ථ, වංශ ග්‍රන්ථ, අපේ ව්‍යාකරණ ග්‍රන්ථ මේ සියලුම දේවල් ඇතුළත් කරලා ලෝක පුරා නොමිලේ බෙදා හරිනවා. ඉන්දියාවේ ගෝයන්කා සෙන්ටර්ස් වලින් තමයි යුරෝපයේ පුරා භාවනා මධ්‍යස්ථාන හදලා ඇමරිකාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව ආදී රටවල භාවනා මධ්‍යස්ථාන හදලා තේරවාදී බුදුදහම භාවනා ක්‍රමය ප්‍රචලිත කරන්නේ. නමුත් පින්වතුනි, අපි එහෙම දෙයක් කරන්නේ නැහැ ලෝක පුරා. අපි කරලා තියෙන ප්‍රධානම කාරණාව තමයි 56 ත්‍රිපිටක බුද්ධ ජයන්ති පරිවර්තනය. ඒකත් විශාල සේවයක්. නමුත් ඒක ලංකාව තුළට පමණක් සීමා වූ සේවයක්. හැබැයි බොහෝ දෙනෙක් එහෙම කරත් ත්‍රිපිටක ග්‍රන්ථ ටික දැකලා නැහැ කින්නේ. මට ඉතින් හම්බෙලා තියෙන ඕනතරම් බෞද්ධයෝ. නමුත් ත්‍රිපිටක පොත් කීයද කියලාවත් දන්නේ නැති අය තමයි වැඩිපුර ඉන්නේ. ඉතින් අපි හඳුන්වනවා අපිව බෞද්ධයෝ හැටියට. නමුත් බුදුදහම කියන එක පිළිබඳව අපි දන්නේ නැහැ. අපි අපේ අම්මලා තාත්තලා නිසා බෞද්ධ වෙලා තියෙනවා. එහෙම තත්ත්වයක් තමයි අපිට තියෙන්නේ. දැන් අපි බංග්ලාදේශයේ ඉස්ලාම් රටක් කියලා සැලකෙනවා. නමුත් භික්ෂුන් වහන්සේලා 50,000ක් ඉන්නවා වැඩි. ලංකාව වගේ දෙගුණයක් භික්ෂුන් වහන්සේලා එහෙ වැඩි ඉන්නවා පින්වතුනි. දැන් බුරුමේ, තායිලන්තේ ගත්තාම 100,000ක භික්ෂුන් වහන්සේලා වැඩි ඉන්නවා. තායිලන්තේ එක ධර්මශාලාවක මිලියනයක් භික්ෂුන් වහන්සේලා රැස් වෙන්න පුළුවන්. ඉතින් පින්වතුනි, අපිට එහෙම දෙයක් හදනවා කියහම මිලියනයක් හාමුදුරුවරු බිහි කරනවා කියන එකත් සීනයක් වෙලා තියෙන්නේ. 25,000ක්වත් නැහැ ලංකාවේ භික්ෂුන් වහන්සේලා. අපගේ බෞද්ධකම ඒකෙන්ම නිරූපණය වෙනවද කියලා වෙලාවකට හිතෙනවා. ඉතින් අපි වෙලා තියෙන්නේ අපිටම ආවේනික වූ රටාවකට බුදුදහම ගැන හිතන්න පෙළඹිලා තියෙනවා. පින්වතුනි, තිසරණ තමයි වැදගත්ම කාරණාව ලෝකයේ තියෙන මිනිස්සුන්ට මේ බුද්ධෝත්පාද කාලයේ ලබා ගන්න පුළුවන් වැදගත්ම කාරණාව තමයි තිසරණයට පැමිණීම. තිසරණයට පැමිණීම කියලා කියන්නේ භාගතුන් වහන්සේ අත්‍යන්ත සරණ වශයෙන් අන්තිම, ඒ කියන්නේ උපරිම සරණ වශයෙන් සැලකීම. ඒක සුළුපටු කාරණාවක් නෙමෙයි පින්වත්නි. මාස ගානක් උගන්නන්න බැරි දෙයක් බුදුන් සරණ යනවා කියන එක කොයිතරම් ගැඹුරුද කියලා. ඒ තරම් ගැඹුරක් තියෙනවා කියලා කිව්වොත්, අපේ දැන් මේ සම්පත් බැංකුවේ භාවනා වැඩසටහනක් මම හිතන්නේ අපි දැන් අවුරුද්දකට ආසන්න කාලයක් පවත්වාගෙන ගියා. සෑම මාසකම එක්තරා බදාදා දවසක 5 ඉඳලා හතාමාර විතර වෙනකන් ඒ පින්වතුන් දන්නවා ඇති බුදුදහම කොයිතරම් ගැඹුරුද කියන කාරණා. මොකද දවස් ගණනාවක් මහන්සියලා විවිධ දේශනා ඇසුරෙන් යම් ප්‍රමාණයක් අවබෝධයක් ලබා දීලා තියෙනවා. මේ කාරණාවල ඊටාම ගැඹුරුයි කියන්නේ බෞද්ධයෙක් නොවන තිසරණ සරණ ගිය පාසකයට හැර වෙන කිසිම කෙනෙකුට මාර්ගඵල ලබන්න බෑ. ඒක භාගතුන් වහන්සේගේ සිංහනාදයක්. ඒ සිංහනාදය මහා පරිනිර්වාණ සූත්‍රයේ තියෙන ස්ථාන ගණනාවකම තියෙනවා. මෙහිම තමයි පළවෙනි ශ්‍රමණයා බිහි වෙන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා ඉතාම වැදගත් වචනයක්, විශේෂ වචනයක්. කිසිම දෙවියෙකුට මාරයෙකුට කියන්න බෑ නෑ. භාගතුන් වහන්සේම ප්‍රකාශ කළාට වෙන රටවලවත් මාර්ගවලාවින් බිහි වෙනවා එහෙම කියන්න බෑ. ඒක තමයි මේ අප්පටිවත්ත්‍යං සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කියලා කියන්නේ. මේ ප්‍රතිවර්තනය කරන්න බෑ, නැවත අනිත් පැත්ත හරවන්න බෑ. භාගතුන් වහන්සේගේ වචනේ කිසිම ඉරිදිමතුකට සකාරණව, කියන්නේ කාරණාව සහිතව කියන්න බෑ. බොරු කියන්න පුළුවන්, කාරණාව සහිතව කියන්න බෑ. මේ කාරණාව අති විශේෂයි පිළිතුරු. ඒ විශේෂය කොයිතරම්ද කියනවනම්, දැන් අද අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ අපි නිවැරදි බුදුදහම දකින්නවද අහනවද කියන කාරණාව. මේ කියන කරුණු මේ පින්වතුන්ට කැමති නම් මම මේ කාරණාව කිව්වේ කොතනින්ද කියලා මම ලෑස්ති පෙන්වන්න. ත්‍රිපිටකයේ මෙන්න මේ පොතේ මෙන්න මේ පිටුවේ තියෙන්නේ, මේ අටකතාවේ මේ පිටුවේ තියෙන්නේ කියලා. එහෙම නැත්නම් පින්වතුනි ඒක ධර්මයක් නෙමෙයි, මගේ දේශනාවක් විතරයි. අපි දැන් දේවතා ආරාධනාව කරන්නේ සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු කියලා කියන්නේ භාගතුන් වහන්සේගේ සද්ධර්මය මනාකොට අසත්වා. එහෙමයි කියන්නේ. අසත්වා කියලා කියන්නේ භාගතුන් වහන්සේගේ සද්ධර්මය මට හිතෙන දේවල් කියනවා කියලා නෙමෙයි පින්වතුනි මම මෙතන ඉඳගන්නේ. එතකොට යම් දෙවියෙක් යම් අමනුෂ්‍ය කොටස් මේ දේශනාව අහනවනම් ඒ අය අහන්න එන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් දේශනා කරනවා ඇති කියලා විතරයි. වචනයක් වැරද්දුවොත් පින්වතුනි ඉස්සල්ලාම් පළ දෙන්නේ දේශකයාට, ඊට පස්සේ අහලා පිළිගන්නේ කෙනාට. මොකද මේ ධර්මරත්නය හොඳ පැත්තෙන් කතා කරනකොට අතිශයින්ම පළ දෙන තරම් කුසල් ශක්තියක් තියෙනවා වගේම ඒකේ නරක පැත්තත් ඒ විදිහමයි පින්වතුනි. ඒ කියන්නේ භාගතුන් වහන්සේ වෙනුවෙන් ඉතාම අල්ප මාත්‍රෝ සිතුවිල්ලක් නරකතන ඇති කරගත්තොත් ඒ සිතුවිලි මාත්‍රෙන් නිරය උපදින්න පුළුවන් කියලා තියෙනවා. නමුත් පින්වතුනි අපිට ඒක කියලා දෙන්නේ නැහැ. ඒ නිසා අපි නිදහස් අදහස් ප්‍රකාශ කරන්න වැඩියෙන්ම පෙළවෙන්නේ බුද්ධාගම පිළිබඳව. මේ කරුණ ඉතාම වැදගත්. මොකද ධර්මරත්නයට වචනයක් විරුද්ධව කිව්වොත් පින්වතුනි මේ නිරය මට්ටම් වල අන්තිම එකේ ඉපදෙන්නේ අවීචිය. මොකද ඒකට රහතන් වහන්සේලා මරලා තමයි යන්න තියෙන්නේ සාමාන්‍ය ක්‍රමයට ගියොත් එහෙම. එහෙම නැත්නම් අම්මා තාත්තා මරලා යන්න තියෙන්නේ. ධර්මරත්නය නම් වචනයක් කියලාත් යන්න පුළුවන්. ඒ මොකද පින්වතුනි මේ ධර්මරත්නය භාගතුන් වහන්සේ අවුරුදු 10ක් 15ක් මහන්සිලා වහගත්ත එකක් නෙමෙයි. භාගතුන් වහන්සේ කල්ප ගණන් මහන්සි වෙලා, වෙහෙස මහන්සි වෙලා, විශේෂ ආකාරයෙන් කැප වෙලා තමන්ගේ ජීවිත පවා දන් දීලා හොයාගත්ත කාරණාවක් මේ ධර්මරත්නය කියලා කියන්නේ. එයට අත තියන්නත් අපිට අවසර දීලා නැහැ. අපිට තියෙන්නේ එක්තරා ක්‍රමයකට බණ කියන්න අවසරයක් විතරයි. මොකද්ද ක්‍රමය? යථා සුතං යථා පරියත්තං ධම්මං විත්තරේන පරේසං දේසේති කියන ක්‍රමය. යථා සුතං කියලා කියන්නේ යම් විදියකින් භාගතුන් වහන්සේ කියපු ධර්මය පරම්පරා අනුව අහන්න ලැබුණද, යථා පරියත්තං ධම්මං භාගතුන් වහන්සේ යම් ක්‍රමයකින් ධර්මයේ දේශනා කරාද, අන්න ඒ ධර්මය විත්තරේන පරේසං දේසේති. විස්තර වශයෙන් අනුන්ට දේශනා කරන්න පුළුවන් සුළු අවසරයයි තියෙන්නේ, විස්තර කරන්න විතරයි පුළුවන්. වෙනස් කරපු ගමන් අපි වහුව වෙනවා එක. ඒ තරම් භයානක පුටුවක මම මේ ඉන්නේ. හිතා ගන්න පුළුවන්ද පින්වතුනි මේ ධර්මාසනය පිළිබඳ අදහස අද දේශකයන් වහන්සේලාට තියෙනවා කියලා හිතනවද? බොහොම සුළු පිරිසකට විතරයි තියෙන්නේ. මොකද මේ ආසනය පින්වතුනි මේ සුදුරෙද්දක් දාන්නේ දේශකයාට නෙමෙයි, ධර්මරත්නයට. ගරු පිණිස මොකද කියනවනම් භාගතුන් වහන්සේ දේශනා කරනවා භාගතුන් වහන්සේගේ මට්ටමට ධර්මරත්නය මහා පරිනිර්වාණ මංචකයේදී මම විසින් යම් ධර්මයක් විනයක් දේශනා කරාද පැනෙව්වද එය තොපට අද සිට ශාස්ත්‍රීය බවට පත් වෙනවා කියලා. ඒ නිසා ප්‍රථම සංගායනාවේ ඉඳලා ධර්මාසනය වෙනස් කරනවා පින්වතුනි. ඒ මොකද බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේ බුද්ධ ආසනයක් වෙනම තිබිලා තියෙනවා, කිසිම කෙනෙක් වාඩි වෙන්නේ නැති. හැම පන්සලකම හැම ස්ථානයකම බුද්ධාසනය කියලා වෙනම එකක් පනවල තමයි හාමුදුරුවෝ පල්ලෙහා ඉඳගන්නේ. ධර්මාසනය තියෙන්නේ බුද්ධාසනයට පහලින්. නමුත් පින්වතනි මේ භාගතුන් වහන්සේගේ අනකිරීම පරිදි මහා පරිනිර්වාණයෙන් පසුව ධර්මාසනයේ බුද්ධාසනයේ තරම් ඔසවා තබනවා. එනිසා දේශකයෝ වාඩි වෙන්නේ එතෙන් සිට බුද්ධාසනයේ සුදුසු ආසනයක ධර්මාසනයේ හැටියට. එතකොට පින්වතුනි මේ ආසනේ තියෙන්න ඕනේ නැගෙනහිරට. මොකද භාගතුන් වහන්සේ නැගෙනහිරට මොහොනලා විතරයි වැඩ ඉන්නේ. එනිසා තමයි පින්වතුනි මම මේ ස්ථානේ වෙනස් කළේ. එකක් කාරණා මේ තමයි නැගෙනහිර දිසා. එතකොට ඒ කාරණාව හරියට දැනගන්න ඕනේ පින්වතුනි බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කරන්නේ නැගෙනහිරට විතරයි. මොකද භාගතුන් වහන්සේ මේ සූත්‍ර ධර්ම වලින් පෙන්වන්න නැගෙනහිරට විතරයි පින්වතුනි වැඩ ඉඳලා තියෙන්නේ. ඉඳගෙන ඉඳලා රුවන්වැලි මහා සෑයේදී භාගතුන් වහන්සේ සැතපෙන්නේ උතුරු දෙසට හිසලා දකුණු දෙසට පායලා දක්ෂිණ ඇලෙන් දකුණු ඇලෙන් ඒ කියන්නේ බටහිරට මුහුණලා නැගෙනහිරට පිටුපස තියෙන විදිහට තමයි 13 වාසල සැතපීලා ඉන්නේ බුද්ධ රූපයක් මැවෙන පරිදි. ඒක තමයි පින්වතුනි සයින්සු යස්මින් සුගතස්ස ධාතු කියලා කියන්නේ නිදාගත්තාහ කියන එක තමයි සයින්සු කියලා කියන්නේ. යස්මින් කියන්නේ යම් තැනක සුගතස්ස ධාතු කියලා කියන්නේ භාගතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කියලා කියන්නේ. නිම්මාය රන්සුජ්ජල බුද්ධ රූපං කියලා කියන්නේ බුද්ධ රූපයක් රැස් වීදන බුද්ධ රූපයක් මවා පාමින් කියන එක. ලෝකේ දැනට එකම තැන කියනවා නම් ධාතුන් වහන්සේලාගෙන් බුද්ධ රූපයක් සජීවීව හැදිලා තියෙන රුවන්වැලි මහසෑය. රුවන්වැලි මහසෑයේ විශේෂත්වය කියනවා පින්වතුනි දැනට මේ විශ්වයේ කෝටි ලක්ෂයක් සක්වලගෙන තියෙන ප්‍රධාන සෑය ප්‍රධාන ධාතු සෑය තමයි රුවන්වැලි මහසෑය. අපිට ඒක ඒ තරම් අගේ නැහැ පින්වතුනි. දන්නේ නැති නිසා ධර්ම කාරණාව. මේ කෝටි ලක්ෂයක් සක්වලකට අපේ භාගතුන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ සේරු ආවිල භාගතුන් වහන්සේගේ නලල් තලය. ලලාට ධාතු ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ සේරු ආවිල. එතන තමයි පින්වතුනි මේ කෝටි ලක්ෂයක් සක්වලටම ප්‍රධානතම තනි ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ. එතකොට ඒ සේරු ආවිල ආරක්ෂා කරන්නේ භාගතුන් වහන්සේම ගෙනහල්ලා එහි පිහිටවන සුමන නම් නාගරාජේ කෝටි 12ක නාග සේනාවක් එක්ක දිව්‍ය නාග සේනාවක් එක්ක රුවන්වැලි මහා සෑයේ වැඩ ඉන්නේ භාගතුන් වහන්සේම පිහිටවන විශාල රූපකින දෙව් රජුන් වහන්සේ. භාගතුන් වහන්සේගේ තුන්වෙනි ගමනේදී රජවරු මහාන වෙච්ච රජවරුන්ගෙන් සමන්විත මේ රහතන් වහන්සේලා 500ක් සමග ශාක්‍ය කෝලිය රජවරු මහාන වෙලා රහත් වුණාම ඒ රහතන් වහන්සේලා 500ක් සමග වැඩම කරලා මේ සෑම ස්ථානයකම සමාපත්‍ය සූයෙන් වැඩ ඉඳලා අප වෙනුවෙන් පොළොව කම්පා වෙනකන් ශක්තිය ලබා දීලා තියෙනවා. පොළොව කම්පා වෙනකන් ඒ සමාපත්‍ය සූ වලින් වැඩ ඉඳලා ආරක්ෂාවට විශේෂ බලසහිත දෙවිවරු පිහිටවලා තමයි පින්වතුනි අප වෙනුවෙන් මේ ශාසන කාර්යය ඉෂ්ට කරන්නේ. පින්වතුනි අපිට මේව කොහොමද ලැබුණේ කියලාවත් අපි දන්නේ නැහැ ඇත්තටම කියනවා. ඉතින් මේවා අපේ ග්‍රන්ථවල තියෙන්නේ පින්වතුනි. මේ කාරණාවල් විශේෂයි. මේ තියෙන්නේ පින්වත්නි සූත්‍ර පිටකේ දීඝනිකායේ දෙවනි පොතේ 9 සූත්‍රය මහා සතිපට්ඨාන සූත්‍රය. මේ සූත්‍රයේ සම්පූර්ණයෙන්ම තියෙන විදර්ශනා භාවනාව. මාර්ගඵල ලැබෙන ක්‍රමවේදය තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. මේ සූත්‍රය කතා කරන්න පින්වතුනි දවස් ගණනාවක් යනවා. මම මේ ඉතාම කෙටි හැඳින්වීමක් කරන්න හදන්නේ. ඉතා දීර්ඝයි දේශනාව. ඒ තරම් ගැඹුරු කාරණා තියෙනවා. බොහෝ දෙනෙක් අද භාවනා කරන්නේ භාවනා කමටහන බුදුහාමුදුරුවෝ දේශනා කරපු තැනවත් දකින්නේ නැතුව. භාගතුන් වහන්සේ දේශනා කරපු ඒ ධර්ම කාරණාව හදාරලා තමයි පින්වතුනි භාවනා කරන්න කියලා තියෙන්නේ. කොටින්ම මේ සූත්‍රයේ පළවෙනි පාඨයේ විතරක් ඡේදයේ විතරක් කියනවා නම් මේ සූත්‍රයේ දේශනා කරන්නේ කුරු රට. ඒවම් මේ සුතං මවසින් මෙසේ අසන ලදී. ඒකං සමයං භගවා. එක් සමයක භාගතුන් වහන්සේ කුරුසු විහෙරති. කුරු රට වාසය කරන සේක. කම්මාස ධම්මං නාම කුරුණං නිගමෝ. කම්මාස ධම්ම නම් වූ කුරු රටෙහි නියම් ගමෙහි తత్రකෝ භගවා භික්ඛු ආමන්තේසි. එහි එවිට භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළසේක. භික්ඛවෝ යනුවෙන් භදන්තේ ස්වාමීනි යනුවෙන් ඒ භික්ෂුන් වහන්සේලා තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසු භාගතුන් වහන්සේට ප්‍රතිවචන දුන්සේක භගවා ඒතද වෝච භාගතුන් වහන්සේ මෙසේ දේශනා කළසේක ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානම් විසුද්ධියා එකම මාර්ගයයි මේ භික්ෂූනි තියෙන්නේ මේ එකම මාර්ගයයි තියෙන්නේ සත්වයන්ගේ විසුද්ධ වීම පිණිස සත්වයන්ට විශේෂයෙන් පිරිසිදු වීම පිණිස ක්ලේශයන්ගෙන් පිරිසිදු වීම පිණිස එකම මාර්ගයයි භික්ෂූනි තියෙන්නේ ශෝක පරිද්දවාණං සමතික්කමාය ශෝකය කියලා කියන්නේ හිතෙහි තියෙන දුක්බර ස්වභාවය පරිදේවය කියලා කියන්නේ වචන කිය කියන එකට වැළපෙනවා කියන එක. එතකොට මේ ශෝක පරිද්දවාණං සමතික්කමාය ශෝකය සහ පරිදේව කියන මේ අකමැති தত্ত্ব දෙක මනාකොට ඉක්මවීම පිණිස දුක්ඛ දෝමනස්සාණං අත්ථංගමාය දුක කියලා කියන්නේ පින්වත්නි ශාරීරික දුක් වේදනාවට දෝමනස්සේ කියලා කියන්නේ හිතෙහි තියෙන දුක් වේදනාවට ඒ දුක්ඛ දෝමනස්සාණං අත්ථංගමාය කියලා කියන්නේ දුක් දුම්නස් අභිභවා යාම පිණිස කියන එකයි ඥායස්ස අධිගමාය ඥානයන් අධිගමනය කිරීම පිණිස නිබ්බානස්ස සච්ච කිරියාය නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස අවබෝධ කිරීම පිණිස යදිදං චත්තාරෝ සතිපට්ඨාන යම් මේ සතරක් වූ සතපට්ඨානයන් මොන හතරද කියනවා නම් ඉද භික්කවේ භික්ඛු කායේ කායනුපස්සී විහෙරති මෙහි භික්ෂූනි මේ උත්සාහ කරන භික්ෂූන් වහන්සේ මේ පවතින කයෙහි ඒ කය අනුව බලමින් වාසය කරයි ආතාපි කෙලස්තවන වීර සහිතව සම්පජානෝ ප්‍රඥාව සහිතව සතිමා සිහිය සහිතව විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං හික්මෙනවා විනය්‍ය කියලා කියන්නේ හික්මෙනවා ලෝකය කියලා කියන්නේ මේ පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය එහෙම නැත්නම් මේ ඇහැ කන නාසය දිවකය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන දොළොසක් වූ ආයතන පිළිබඳ ලෝකය පිළිබඳව උපාදාන කරගන්න නැතුව ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ අභිජ්ජා කියලා කියන්නේ ඇලෙනවා දෝමනස්ස කියන්නේ ගැටෙනවා එක්කෝ කැමති වෙනවා එක්කෝ අකමැති වෙනවා ඒ කැමති අකමැති දේවල් වෙන්නේ නැතුව උපාදාන කරගන්නේ නැතුව මේ කය අනුව බලමින් වාසය කරන ක්‍රමයක් තියෙනවා ඒක තමයි පළවෙනි ක්‍රමය විදර්ශනා වැඩියෙන් පිණිස ඒකායන මාර්ගය කියලා කියන්නේ එකම මාර්ගයයි තියෙන්නේ මේ අනුපස්සනා හතරක් තියෙනවා අනුව බැලීම් හතරක් තියෙනවා මේ කය අනුව බලන්න පුළුවන් වේදනාව අනුව බලන්න පුළුවන් සිත අනුව බලන්න පුළුවන් ධර්මතා අනුව බලන්න පුළුවන් නමුත් පින්වත්නි කොයි දොරටුවෙන් ආවත් එකම මාර්ගයක යන්න තියෙන්නේ ඒක තමයි ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ කියලා කියලා තියෙන්නේ ඉතින් පින්වත්නි දැන් අපිට භාගතුන් වහන්සේගේ වචනය පිළිබඳ සද්ධාව තබන්න වෙනවා පටන් ගන්න. මොකද මේක හරියට කන්දක් නගිනවා වගේ වැඩක්. ජීවිතේ පරදුවට තියලා යන්න ඕන කන්දක් වගේ වැඩක්. ඉතින් එවරස්ට් වගේ නගිනකොට එහෙමනේ. තමන්ගේ සන්තක තියෙන දේවල් අනික් අයට බාර දීලා නැවත එන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා දන්නේ නැති විදියට කන්ද නගින්න පටන් ගන්නවා. නගිනකම්ම දන්නේ නැහැ උඩ මොනවද තියෙන්නේ කියලා. නමුත් මගද්දුර ආවහම ආපෝ හැරලා බලන්න පුළුවන් පින්වතුනි ආපු දුර නම් ප්‍රත්‍යක්ෂයි. නමුත් යන්න තියෙන දුර විශ්වාස කරන්න ඕනේ. මේ දුර යන්න පුළුවන් යන්න ඕනේ. මේ යෑම වැදගත්. සියලු දේ ඇතහැරලා යන්න වැදගත් කියලා. ඒක තමයි පින්වතුනි සද්ධාව කියලා කියන්නේ. ඒතර මේ ශාසනයේදී පටන් ගන්න කෙනා අරහත්ත්වයෙන් පටන් ගන්නේ නෑ පින්වතුනි. පටන් ගන්නේ පෘථග්ජන භාවයේ ඉඳලා. එතකොට ඒ ගමන් මාර්ගය භාගතුන් වහන්සේගේ ගමන් මාර්ගය පිළිබඳ දේශනාව විශ්වාස කරන්න ඕනේ පින්වතුනි මුලින් මේකට කියනවා සද්ධාව කියලා. මෙන්න මේ කාරණාව හරියට අපට තේරුණා නම් දැන් භාවනා කරන අය ඕනතරම් ලංකාවේ ඉන්න පුළුවන්. නමුත් Tamanට දුකක් ඇති වුණාම මෙන්න මේ කාරණාවත් හදා බලලා තියෙනවද? Tamanට ශෝකයක් ඇති වුණාම සතිපට්ඨාන භාවනා කරලා බලලා තියෙනවද? ඒ ශෝකය තුනී වෙනවද කියලා? එහෙම නැත්නම් ශරීර වේදනාවක් ඇති වුණාම Tamanට පුළුවන් ද මේ ශාරීරික වේදනාව අයින් කරගෙන සතිපට්ඨාන භාවනාව කරලා? එහෙම නැත්නම් Tamanගේ හිතේ දුකක් ඇති වුණාම, දෝමනස්සයක් ඇති වුණාම Tamanට පුළුවන් ද මේ භාවනාව පාවිච්චි කරලා මේ දුකෙන් ගැලවෙන්නේ. එහෙම මුලින්ම පින්වතුනි සද්ධාවක් තියෙන ඕනේ කාරණාව සඳහා. ඊට පස්සේ ඒ සඳහා ක්‍රියාත්මක වේදි තමයි Tamante ශක්තිය ලැබෙන්නේ. මේ කාරණාව විශේෂයි මොකද මේ ලෝකය කියන එක අවබෝධ කරගන්න අමාරුයි. මොකද වේගය වැඩි. සංඛ්‍යාතය වැඩි. දැන් අපි දන්නවා පින්වතුනි මේ විදුලි රැහැන් වල එන ශක්තිය ස්පන්දන 50කින් එන්නේ. 50 Hz කියලා අපි කියන්නේ. ස්පන්දන 50ක් තප්පරයකට 50 සැරයක් තල්ලු කරනවා. ශක්ති. ශක්ති ප්‍රභවයක් එනවා. ඒක එන්නේ ස්පන්දන වශයෙන්. 50 සැරයක් එනවා. නමුත් පින්වතුනි මේ යන්ත්‍රයකට අහම මෙහෙම වෙන්නේ නැහැ. මේකේ තියෙනවා ඩිජිටල් ක්ලොක් කියලා පොඩි මෙවලමක්. ඒකෙන් මේ ස්පන්දන සංඛ්‍යාතය වැඩි කරනවා. වැඩි කරනවා ගිගාහර්ට්ස් 2යි කිව්වම සංඛ්‍යාතය බිලියන 2ක් කරනවා තප්පරයට. එතකොට තප්පරයට ශක්ති ස්පන්දන බිලියන 2ක් 1.9ව2ක්. ඒක තමයි ගිගාහර්ට්ස් 2යි කියලා කියන්නේ. එතකොට පින්වතුනි මේක වේගයෙන් වැඩ කරනවා. ඉතින් මේ වේගය අපිට හසුරවන්න බෑ. ඒ නිසා මෘදුකාංගයක් දාලා තියෙනවා. ඒ හැසිරීමින් පිණිස. නමුත් පින්වතුනි ලෝකය පවතින්නේ කොහොමද? 10 9 වෙනි බලවලින්ද පවතින්නේ? නෑ පින්වතුනි භාගතුනාංශ දේශනා කරන විදිහට කෝටි ප්‍රකෝටි වලින් පවතින්නේ. කෝටියට බිංදු 14යි, කෝටියට බිංදු 7යි, ප්‍රකෝටියට 14යි. කෝටි ප්‍රකෝටිය කියලා කියන්නේ 1.21 විතර සංඛ්‍යාතයකින් වැඩ කරන්නේ. එතකොට පින්වතුනි මේ බිත්ති, මේ මේස, පුටු අපේ ශරීරය කැඩි කැඩි හැදෙනවා ඒ තරම් සංඛ්‍යාතයකින්. එතකොට ඒ තරම් වේගයෙන් කැඩෙන ඇඟක් උඩ තමයි ඊට වඩා වැඩි වේගයකින් හැදෙන, හැදිලා කැඩෙන චිත්තය කියන ශක්තිය පවතින්නේ. සිත කියන එක. ඒ නිසා පින්වතුනි මේ ස්වභාවය අඳුරගන්න සෑහෙන අමාරුයි. අපිට මෙවලමක් නැහැ, උපකරණයක් නැහැ. කම්පියුටරේට නම් OS එකක් හරි තියෙනවා. අපිට වෙනම උපකරණයක් නැහැ. ඒ උපකරණය තමයි භාගතුනාසි දේශනා කරන විශේෂ ශක්තියක් තමන් තුළ උපදව ගන්න ඕනේ. ඒකට කියනවා විදර්ශනා ඥානය කියලා. ඒ විදර්ශනා ඥානය කියන එක කොයිතරම් හොඳට උපදව ගන්න ඕනේද කියනවා නම් යන්තම් ප්‍රමාණයක් තිබිලා තමන්ට අවබෝධ වෙන්නේ නැහැ පිටින්. මොකද උදාහරණයක් ඇරියද කියනවා නම් පාරිසතුමුන් 100ක වේගයෙන් වාහනයක් ගමන් කරනවා නම් නැවතිලා ඉන්න පුරුෂ පුද්ගලයෙකුට ඒ වාහනය තුල තියෙන දේවල් බලා ගන්න බෑ පිටින්. වේගය වැඩි. නමුත් මේ පුද්ගලයාට මේක බලන්න ඕන නම් මොකද කරන්නේ? මේ වාහනය වේගය නවත්තන්නේ නැහැ පිටින්. සංසාරේ නවතින්නේ නැහැ අපි වෙනුවෙන්. මේක දිගටම වැඩ කරනවා. ඒක දිගට. ඒ හින්දා මේ පුද්ගලයාට සිද්ධ වෙනවා යම් වේගයක් වැඩි කරලා මේ වාහනය පිටුපස යන්න. නමුත් මේ වාහනය යන්නේ පරිසතුමුන් 100කින් නම් ඊට වඩා අඩු වේගයෙන් ගියා කියලා වාහනේ ලඟ වෙන්නත් බෑ. නමුත් යම් ක්‍රමයකින් තව වාහනයකින් හරි යම් ක්‍රමයකින් මේ පුද්ගලයාට පුළුවන් වුණොත් ඒ ගමන් කරන වාහනයත් අසලින්ම ඒ වේගයෙන්ම ගමන්කරනද නවත්තල තියෙන වාහනයක ඇතුලේ තියෙන දේවල් බලා ගන්නා වගේ ඔහුට බලා ගන්න පුළුවන් වෙනවා ඇතුලේ තියෙන දේවල්. නමුත් ඒ වාහනය නැවතිලා නැහැ පිටුනි. ඒ මොකද මේ සංසාරය කියන එක නවතින්නේ නැහැ. මේ ස්වභාව ධර්මයේ අපි වෙනුවෙන් නවතින්නේ නැහැ පිටුනි. අපිට සිද්ධ වෙනවා මේ යථා ස්වභාවය අවබෝධ කරගන්න ඕන නම් මේ විදර්ශනා ඥානයට කියන්නේ යථා භූත ඥානය කියලා. ඇත්ත ඇති හැටියට අවබෝධ වෙන ඥානය තමයි විදර්ශනා ඥාන කියලා කියන්නේ. එතකොට ඒ වේගය අපතුල ඇති කරගත්තට පස්සේ මේ සිහිය කියන උපකරණය පාවිච්චි කරලා අන්න එදාට ලෝකයේ තියෙන හැටි පේන්න පටන් ගන්නවා පින්වතුනි. ඒක මූලික අවස්ථාවක් විතරයි. ඊට පස්සේ තමයි පින්වතුනි බය හිතෙන්න පටන් ගන්න. ඇත්තටම ලෝකය කියන්නේ මේකද කියලා. දැන් අපි හිතනවා අද මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කිව්වහම අවබෝධ වෙනවා කියලා. එහෙම කියලා නෑ පින්වතුනි බුදුදහමේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවනා ජීවිත ගණනාවක් කරපු උත්තමයන්ට භාගතුන් වහන්සේ කෙටියෙන් ධර්ම දේශනා කළාම ඒ උත්තමයන්ට අවබෝධ වෙනවා ලේසියෙන්. මොකද උදාහරණයක් ඇටියට කියනවා නම් දැන් මෙතන පරිගණක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ දන්න පින්වතුන් ඉන්නවා නැත්නම් ගණක ආධිකරණය පිළිබඳ දැන් අපි හිතමු accounting කියලා තනි වචනයක් කියනවා. ඉගෙන ගත්තේ නැති කෙනෙකුට ඒක තනි වචනයක් විතරයි පින්වතුනි ඕනනම් තේරුම වචන දෙක තුනකින් ලියන්න පුළුවන් වෙයි. නමුත් පින්වතුනි අවුරුදු ගණනාවක් ඒ වෙනුවෙන් මහන්සියලා ඉගෙන ගත්ත පුද්ගලයෙකුට ඒක විශාල පරාසයක දැනුම් සම්භාරයක මතක් කර දීමක් මේ තනි වචනේ. අන්න ඒ වගේ පින්වතුනි හිතන්න මේ අනිච්ච කියන වචනේත් ඒ වගේ උපාදියක් කියලා. එහෙම නැතුව පින්වතුනි මේ මේ ධර්මදේශනා කෙටියෙන් කරලා තියෙන ධර්මදේශනා ඒ මහන්සියලා සම්පූර්ණ කරලා තමන්ගේ සුදුසුකම් ලබාගෙන එන පින්වතුන්ට කරන ලද දේශනා අපි යවුවහම අපිට නැත්තම් මාර්ගඵල ලැබෙන්න උනාපුකම. ඒක ලැබෙන්නේ නැති පින්වතුනි අපි සුදුසුකම් ලබලා නැති නිසා. ඒ අවශ්‍ය සුදුසුකම් අපිට නැති නිසා. ඉතින් සුදුසුකම් නැති අයටත් භාගතුන් වහන්සේ මුල ඉඳලක් දේශනාව කරනවා. මෙන්න මේ සූත්‍රයේ තියෙන්නේ මුල ඉඳලා කරන දේශනාව. ඒකෙදි අපට පුළුවන් වෙනවා පින්වතුනි තමන්ට අත්දකින්න වැඩි කල් යන්න ඕනේ නැහැ. තමන්ට අත්දකින්න පුළුවන් තමන්ට මොනවද කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ භාවනාවලට කලින් කරන්න කියලා තියෙනවා මෛත්‍රී භාවනාව වෙනි භාවනා. මොකද භාගතුන් වහන්සේ බුද්ධත්වයේ ලබන්න මහබෝසතන් වහන්සේ මහබෝධි මණ්ඩලයේදී ආනාපාන සති වලින් බුද්ධත්වයේ ලැබුවා කියන එක සත්‍යයි. නමුත් පින්වත්නි ඉස්සල්ලා වඩලා තියෙන ආනාපාන සති නෙමෙයි. ඉස්සල්ලාම වඩලා තියෙන මෛත්‍රී භාවනාව. මොකද යම් තැනකට පැමිණියාම ඉස්සල්ලාම වඩන්න කියන්නේ මෛත්‍රී භාවනාව. ඒ භාවනාවෙන් තමයි අනික් සියලු භාවනාවලට තියෙන බාධක දුරලන්න පුළුවන් වෙන්නේ. මොකද තිරිසනුන්ගෙන් එන කරදර, මිනිස්යන්ගෙන් එන කරදර, අමනුෂ්‍යයන්ගෙන් එන කරදර, ස්වභාවික විපත් ආදි සියල්ල මැඩපවත්තන්න ශක්තිය තියෙන මෛත්‍රී භාවනාව. අපිට කියලා දීලා තියෙන පොඩ්ඩයි පිංගුතුනි. මහබෝසතාණන් වහන්සේ ආනාපාන සති කරලා බුද්ධත්වයේ ලැබුවා කියලා කිව්වට ඊට කලින් කරපු ප්‍රමාණය කියන්නේ නැහැ. ඒ බෝධි මූලයේදීම ඊට වැඩිය වැඩි දෙයක් කරලා තියෙනවා. ඒ වගේ අපි මේ භාවනා ක්‍රම පිළිබඳව හැදෑරීමේදී අපි මුල සිටම යන ක්‍රමයේ හදාරන්න ඕනේ පිංගුතුනි. මම කෙටියෙන් කරන්න ඒක සම්පූර්ණ විස්තරයක් නෙමෙයි. ඉතාම කෙටි විස්තරයක්. දැන් මෙහෙමයි අපි මෛත්‍රී භාවනාව කියලා කියන්නේ භාගතුන් වහන්සේ තමන් තුල භාවනාමය මට්ටමකට හිත වඩ아가න යන ක්‍රමයක් කියලා තියෙනවා. දැන් පින්වතුනි මේ භාවනා කියලා කියන්නේ එක්තරා මට්ටමක්. දැන් ඥාන මට්ටම් තුනක් තියෙනවා. සුතමය ඥානය, චින්තාමය ඥානය, භාවනාමය ඥානය කියලා මට්ටම් තුනක් තියෙනවා. සුතමය කියලා කියන්නේ ධර්මයේ දේශනාවක් අහලා අපට ලැබෙන ඥානය. චින්තාමය ඥානය කියලා කියන්නේ මේ දේශනාව පිළිබඳ අපි අහලා හිතෙන් ගොනු කරලා සංකල්ප ඇති කරගෙන තර්ක විතර්ක කරලා ලබා ගන්න සිතල ලබා ගන්න දෙයක්. ඒකත් සෑහෙන හොඳට ලබා ගන්න පුළුවන්. නමුත් වින්නතිනේ භාවනාමය ඥානය කියන්නේ එහෙම එකක් නෙමෙයි. භාවනා කියලා කියන්නේ භාගතුන් වහන්සේ දෙන කමඨහන තුල මනා පුරුදු පුහුණු වීමක් සිද්ධ කරලා අපට ඕන සිතුවිලි සම්පූර්ණයෙන්ම අයින් කරලා අපට සිතන සිතුවිලි අයින් කරලා භාගතුන් වහන්සේ කියන විදිහට විතරක් හිතලා ලබා ගත යුතු විශේෂ ශක්තියක් තමයි භාවනාමය ඥානය කියලා කියන්නේ. ඒක හිතලා ගන්න බෑ. දැන් මේ අත අනිත්‍යයි කියලා හිතුවට චින්තාමය ඥානයක් වැඩෙන්නේ. අනිත්‍ය කියන එක හිතලා අවබෝධ කරන්න බෑ. මොකද පින්වතුනි මේ හිතලා ගන්න පුළුවන් අපේ දැනුමෙම තවත් සංකලනයක් විතරයි. මොකද අපි කොච්චර හිතුවත් අපි හිතන්නේ අපේ තියෙන පදනම මත. එතකොට අපිට කොයිතරම් හිතුවත් දහසරයක් හිතුවත් ඒ තියෙන දැනුමෙම සංකලන 10ක් තමයි ගොනු කරගන්න පුළුවන්. නමුත් පින්වතුනි මේ භාගතුන් වහන්සේ යන්න කියලා කියන්නේ ඒ වගේ මේ ළඟපාල තියෙන තැනකට නෙමෙයි. මේ සංසාරයේ අපි ජීවිත කෝටි ගණනකටවත් කවදාවත් නොගිය විරු තැනකට යන්න ක්‍රමයක් තමයි මේ දේශනා කරන්නේ භාවනා කියලා. ඒ ක්‍රමයට ඒ තරම් ඉහළට හිත දියුණු කරන්න නම් භාගතුන් වහන්සේව විශ්වාස කළ යුතුමයි. ඒක තමයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ තිසරණ වලින් පිට කිසිම කෙනෙක් භාවනාවෙන් හිත දියුණු කරන්නේ නැහැ. මාර්ගඵල ලබන්නේ නැහැ කියලා. මොකද ඒක කවදාවත් හිතලා ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. හිතලා ලබා ගන්න පුළුවන් උත්තරම දෙන්නෙකුට විතරයි. බුදුරජාණන් වහන්සේටයි පසේ බුදුරජාණන් වහන්සේටයි විතරයි. සරියුත් හාමුදුරුවන්ටත් බෑ බිමුද. සරියුත් හාමුදුරුවන්ට තියෙන ශක්තිය කියන්නේ මහා කල්පයක් වැසිවසිද්දී වැහි බිඳු ගාන ගණන් කරන්න පුළුවන් සමර්ථ ඥානයක් තියෙනවා. ඉතින් එහෙම කිව්වහම සමහරලාට සමහර කෙනෙකුට තියෙන පුළුවන් අතිශෝක්තිය කියලා. නමුත් පින්වතුනි ඒක අතිශෝක්තියක් නෙමෙයි. ඒකත් සමහරලාට පොඩි උපමාවක් වෙන්න පුළුවන්. මොකද මේ ශාසනීය උපමාවල් සැබෑ තත්වයට වඩා පොඩියෙන් තියෙන. පොඩි උපමාවල් තියෙන. දැන් අද කාලේ ලෝකේ බුද්ධිමතුන් ඉන්නවා එක ගානක් බෙදන්න පුළුවන් දසමස්ථාන 21500කට. දැනට ඉන්නවා එංගලන්තේ එක්තරා බුද්ධිමතෙක් ඩැනියල් ටැමට් කියලා. මේ බුද්ධිමතුන් බලන්න පුළුවන්. පැය 5යි විනාඩි 9ක් එක දිගට දසමස්ථාන 21500ක් කියාගෙන යනවා. ඒ නිසා පින්වතනි මම ඒ උදාහරණය පෙන්වුවේ සරියුත් හාමුදුරුවගේ විශේෂ බුද්ධිමතුන් පහළ වෙන්න පුළුවන් කියන කාරණාව මේ පින්වතුන්ට මතක් කරන්න හින්දා මේ ලෝකය ගැන දන්නේ නැතුව අපිට ලෝකෙන් ඈතර වෙන්න බෑ පින්වතුනි. ලෝකයට වඩා දෙයක් මේ ලෝකෙන් ඈතර වීම කියලා කියන්නේ ලෝකය පිළිබඳ අදක්ෂ පුද්ගලයෙකුට කවදාකවත් ලෝකෙන් ඈතර වෙන්න බෑ. ඒ නිසා මේ කියන්නේ සුළුපටු කාරණාවක් නෙමෙයි, වයසට ගිහිල්ලා කරන්න පුළුවන් කාරණාවකුත් නෙමෙයි. භාගතුන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ තරුණයන්ට. ඒ මොකද ශරීර ශක්තියත් අවශ්‍යයි මේ කාරණාව කරන්න. සම්පූර්ණ ජවයක් අවශ්‍යයි පින්වතුනි. ඉතින් ඒ නිසා මේ කාරණාව සුළුපටු නෑ. දැන් මේ තියෙන්නේ මෛත්‍රී භාවනාව, අපි අහලා තියෙන භාවනාව භාවනාවක් නෙමෙයි පින්වතුනි, ඒක සිලබස් එකක්. ඒ කියන්නේ අවුරුදු 4ක උපාධියක සිලබස් එක අපි පැය භාගකින් කියවගෙන යනවා වගේ මෛත්‍රී භාවනාවේ ක්‍රමවේදය නිකම්ම කියවගෙන යෑමක් තමයි මේ සියලු සත්‍යයන්ට පැය භාගකින් විතර මෛත්‍රී කරන ක්‍රමය. තමන්ට හරියට මෛත්‍රී කරන්න දිනවා පින්වතුනි මාස ගාණක් ඉස්සෙල්ලා. තමන්ට ආකාර 8කට මෛත්‍රී කරන්න වෙනවා. තමන්ට ඒ ශක්තිය ප්‍රත්‍යක්ෂ වෙනකන්. තමන්ට සැපයක් ලැබෙන්න ඕනේ පින්වතුනි අනුන්ට සැපයක් දෙන්න. දැන් සල්ලි නැති පුද්ගලයෙකුට දෙන්න පුළුවන්ද? තව කෙනෙකුට සල්ලි ටිකක් දෙන්න පුළුවන්ද? දෙන්න බෑ. තමන්ට සැපයක් නැතුව තව කෙනෙකුට සැපයක් ලබා දෙන්න බෑ පින්වතුනි. තමන් ඉස්සෙල්ලා සුවපත් වෙලා තමයි අනුන්ට ඒහා සමාන සුවයක් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම මේ මෛත්‍රී භාවනාවේ තියෙන තමන්ට මෛත්‍රිය වැඩි වීම. ඒ තමන්ට මෛත්‍රිය වඩන ක්‍රමය ක්‍රම 8කට, පියවර 8කට තියෙනවා. එයින් පළවෙනි ක්‍රමය තමයි අපි අත්දැක බලන්නේ. තමන්ගේ ශාරීරික දුක් වේදනා නැති කරන ක්‍රමය. තමන්ගේ හිසේ සිට පාදාන්තය දක්වා ආවර්ජනය කරලා යම් තැනක වේදනාවක් තියෙනවා නම් මේ වේදනාව නැතිවීමෙන් සුවපත් වෙම්මා කියලා හිත වඩන්න ඕනේ. හැබැයි පින්වතුනි මේ මෛත්‍රී වඩන එක නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා, අවෛරී වෙම්මා කියලා හතර ක්‍රමයකට කරන්න බෑ. මේක ධ්‍යාන වඩන ක්‍රම හතරක් තියෙන පින්වතුනි. මෛත්‍රී ධ්‍යාන වඩන ක්‍රම 528ක් කියලා තියෙනවා. එයින් මූලික ප්‍රභේද හතර තමයි ওই තියෙන්නේ. ඒ 528 න් මූලික හතර. ඒක ක්‍රම හතරක්. ඒ කියන්නේ උපාධි හතරක් වගේ පින්වතුනි. එක දෙයක් විතරයි එක සැරයකට වඩන්න පුළුවන්. නිදුක් වෙම්මා කියලා වඩනවා නම් ඒ වචනෙන් විතරයි යන්න කියන්නේ. සූපත් වෙම්මා කියන එක වඩනවා නම් සූපත් වෙම්මා කියන එකෙන් විතරයි යන්නේ. මේ හතරම එකට කරන්න බෑ පින්වතුනි. මං කියුවේ එකයි, අපි අද කරන්නේ සිලබස් එක කියවනවා වගේ වැඩක්. උපාධි හදාරන්න නැතුව අවුරුදු හතරක් මේ පාඨමාලාව කියවගෙන යනවා වගේ වැඩක් කරන්නේ. ඒ හැම එකක්ම හරි. ඒ හැම එකක්ම වෙනම කරන්න ඕනේ පින්වතුනි. වැරද්දක් නැහැ. ඒක වෙනම කාලයක් කරගෙන වෙනම මහන්සිලා කරන්න ඕනේ. ඉතින් මේ දුක් වේදනා නැති කරන ක්‍රමය, ශාරීරික වේදනා නැති කරන ක්‍රමය තමන්ට පුරුදු පුහුණු වෙන්න පුළුවන් වෙනතුනේ. ඒක ඉතාම පහසුයි. මූලික මට්ටම් වලදී යම් ප්‍රමාණයක් කරන්න පුළුවන් වෙනවා. දැන් ඔලුවකක් තුමක් හැදුනහම වේදනා නාශකයක් භාවිතා කරොත් විනාඩි 45ක් යනවා. නමුත් වෙනතුනේ මේ ක්‍රමය අත්දා බලන්න තප්පර ගානක් යන්නේ. ඔලුවක්ම අයින් කරන්නේ. එතකොට පින්වතුනි තමන්ටම ප්‍රත්‍යක්ෂයි මේකේ භාවනාවේ ශක්තියක් තියෙනවා කියලා. මේක නිකන් සිතුවිලි මාත්‍රයක් විතරක් නෙමෙයි. එතකොට සාමාන්‍ය වේදනාව අයින් කරගන්න පුරුදු වෙලා ඊට පස්සේ ලෙඩ වුණාම තියෙන වේදනාව අයින් කරගන්න පුරුදු වෙන්න පුළුවන්. ඊටත් පසුව දරුණු වේදනාව අයින් කරගන්න පුළුවන්, මරණාසන්න වේදනාව අයින් කරගන්න පුළුවන් වුණාම තමයි පින්වතුනි මේ නිදාගෙන නැගිටිනවා වගේ මැරිලා උපදිනවා කියන ආනිසංසය ලැබෙන්නේ. මොකද මරණීය වේදනාව මේ මෛත්‍රී භාවනාවෙන් අයින් කරන්න පුළුවන්. සුවයක් සහිතව මැරෙන්න පුළුවන් කියන්නේ ඒකයි. වේදනාව නැති ඉඳ නෙමෙයි, වේදනාව අයින් කරන ක්‍රමයේ දැනගෙන තියෙන නිසා. ඉතින් මෙත්තානිසංස 11ක් තියෙනවා. එකක් තමයි මේ නිදාගෙන නැගිටිනවා වගේ බ්‍රහ්මලෝකෙ උපදින්න පුළුවන් කියන එක. නිදාගෙන නැගිටිනවා කියන්නේ පින්වතුනි මරණීය වේදනාව දැනෙන්නේ නැහැ කියන එකයි. දැනෙන්නේ නැහැ නෙමෙයි පින්වතුනි, ඒ මෛත්‍රී භාවනාව කරන යෝගාවචරයාට පුළුවන් වෙනවා තමන්ගේ වේදනාව අයින් කරන්න. ඒ නිසා සුවයක් සහිතව ඉන්න පුළුවන්. දැන් මේ අවුවේ හිටියා කිය අවු අයින් කළා. අවුවේ තියෙන සර අයින් කළා. සීතලේ ඉන්න පුළුවන් සීතල අමාරු අයින් කළා. ඒක වෙනත් ක්‍රම වලට තියෙන එකේ බාහිර උපද්‍රව වලින් අයින් වෙන වෙන පියවරක් තියෙනවා. මුලින්ම අද අපි සුළු වෙලාවක් හරි එනන් භාගතුන් වහන්සේට නමස්කාර කරලා අතීත සසර පටන් අප විසින් කරන ලද වැරදි කර්ම දෝෂ වලට සමාව ඉල්ලලා මේ මෛත්‍රී කර්මස්ථානයේ භාගතුන් වහන්සේ දේශනා කරපු පරිදිම තමන් තුළ පිහිටත්වා කියලා ප්‍රගුණ වෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා එහෙමනම් මේ විදිහට මෛත්‍රී කරන්න කැමති පින්වතෙක් නිදුක් වෙම්වා කියලා ආවර්ජනය කරන, කැමති පින්වතෙක් සුවපත් වෙම්වා කියලා ආවර්ජනය කරන්න, ඒ හතරෙන් ඕන එකක් ආවර්ජනය කරන්න. තමන්ගේ යම් වේදනාවක් තියෙන දැන් මේ ඉඳගෙන ඉන්න ඉරියව්වල පාදයක හෝ ඇහැක හෝ කොන්දක හෝ මොකක් හරි වේදනාවක් තියෙනවා නම් අරමුණු කරලා මේ වේදනාව නැති වේවා නැතිවීමෙන් සුවපත් වෙමුවා කියලා වඩන්න. එතකොට ඒ තැන වේදනාව නැති වුණොත් වෙන තැනක වේදනාවක් මතුවෙලායි ඒක ආවර්ජනය කළා, ඒකත් අයින් කරන්න. එහෙම නැත්නම් නැවත උත්සාහ කළා අයින් වෙනකම් උත්සාහ කරන්න ඕනේ පළවෙනි පියවරේදී. එහෙමනම් දැන් අපි ආරම්භ කළා සුළු මොහොතක් මෛත්‍රී භාවනාව කරමු. සාදු සාදු. භාගතුන් වහන්සේට නමස්කාර කරලා තමන්ගේ අතීත සසර සිත කය වචන යන තිදුරින් කරන ලද සියලුම වැරදි කර්ම දෝෂ වලට සමාව දෙන්නේවා කියලා තුන් පාරක් භාගතුන් වහන්සේගෙන් ධර්ම රත්නේ සංඝ රත්නේ සියලු ආර්යයන් වහන්සේලාගෙන් සියලු සත්පුරුෂයන් වහන්සේලාගෙන් සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගෙන් සමාව ඉල්ලලා මෛත්‍රී කර්මස්ථානය මාතුල ප්‍රගුණ වේවා කියලා ප්‍රාර්ථනා කළ ශාරීරික වේදනා අයින් කරන ක්‍රමය ආරම්භ කරන්න. තෙරුවන් සරණයි. කාරණා ගණනාවක් සඳහන් කළ යුතුව තිබෙනවා. ඉස්සල්ලාම පින්වතුනි අපි භාවනා කරන්නේ මේ පුරුදු වෙන ඉඳගන්නයි ඇත්තටම කියනවා නම්. මොකද මේ සීරුවෙන් අපි හිටගෙන ඉඳද්දී මේ කශේරුකාව තියෙන විදිහට ඉඳගෙන ඉඳද්දි කශේරුකාව තියෙනවනේ පින්වත්නි, ඒක තමයි උජුං කායම් කියලා කියන්නේ. එතකොට සිත සමාධිගත වෙනවා වැඩි. අපි දැන් මේ පුටු භාවිතය නිසා අපගේ මේ කොන්ද කෙලින් වෙන්නේ නැහැ පින්වතුනි. දැන් මේ බිත්තියකට හේතු වුණා මේ අංශක 90ට සිරසට තියෙන කෙලින් කියන එක නෙමෙයි කොන්ද කෙලින් වෙනවා කියලා කියන්නේ. කශේරුකාවේ හරියට එකට එකක් පිටනසේ අපි මේ සීරුවෙන් හිටගෙන ඉන්නකොට තියෙන විදියට කොන්ද තියෙනවනේ ඉඳගෙන ඉඳද්දී. ඒ සඳහා යම් උසක් භාවිතා කරලා පාදයන් පහතට යොමු කරලා වගේ තමයි මේ කොන්ද කෙලින් කරගන්න මුලින් උත්සාහ කරන්න ඕනේ. මොකද අර ඒ නම්මශීලීතාවය තමන් තුළ අඩු නිසා. ඉතින් ඒ විදියට ඊට පස්සේ මේ භාවනා කරන්න කලින් මේ මුවෙහි තියෙන කේටයන් ගිලලා දත් ඇඳි එකට තියලා තද කරගෙන හොලවන්නේ නැතුව ආරම්භ කරන්න ඕනේ පින්වතුනි. ඒ කාරණා ගණනාවක් කියන්න තියෙනවා. තනියම මේ ත්‍රිපිටකයේ ඉගෙනගෙන යන්න පුළුවන් ක්‍රමයකට හදාරන්න පුළුවන් පින්වතුනි. අපිට ඒ කාරණාව කරන්න පුළුවන්, අපිට උනන්දුව තියෙනවා නම් කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම. එහෙමනම් මේ ලැබුණ අවස්ථාවේ කරගන්න ලැබුණ පුණ්‍ය කර්ම ප්‍රමාණය ධර්ම ශ්‍රවණමේ වශයෙන්, භාවනාමේ වශයෙන් සහ ධර්ම දේශනාමේ වශයෙන් පින් කැමති දෙවියන්ටත් ඥාතීන්ටත් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාධු සාධු සාධු. ඔබ සමට තෙරුවන් සරණයි.